සිදු තෝරනවනේ අපි දැන් කම්පිටිෂන් එක ඔතනදි හරි ප්‍රශ්න ගොඩාක් අපි වර ප්‍රෙෂය කරන්න ටිකක් ඒක අපිට අපිට කරදරයි නැතරම ප්‍රෙෂය කරනකොට දැන් කවුද වේද කවුරු වෙයිද උනේ නැතත් හරි අර හද ගැස්ම වැඩිනේ අවස්ථාවේ මට මුල ඉනම් කිව්ව කට්ටිය දැන් මේ ආහෙනම් ඔයාට ළඟපාන්න යන්න වෙයි දෙවිනි නිමර යන්න බලාගෙන ඉන්න අනුහස්ගේ දුවට යන්න
සමහර තැන්වලදී දෛවය කලේ හැමදාමත් මිනිස්සුන් අර ඉද්දපු එක. හැබැයි සමහර තැන්වලදී උත්සාහය තමයි මිනිස්සුන්ට ජයග්‍රහණය ගෙනාවේ. ඒ නිසා උත්සාහය විශ්වාස කරන්න. දෛවයට දවසක අඬන්න. ඒ නිසා දෛවයට අඬන්න උත්සාහ කරපු ඒ උත්සාහයෙන් ජයගත්තු ආධුනික චරිතයක් අද සම්බන්ධ වෙනවා. ඇය තමයි දෙරණ ඩ්‍රිල් ස්ටාර් සීසන් 4 වයස අවුරුදු 8න් පහළ ගායනාංශයේ දක්ෂතම තරුව. ඒ වගේම දෛවයට අභියෝග කරලා දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 හි දෙවන ස්ථානය. අංජලි මෙත්සරා වික්‍රමසිංහ අයබෝන්.
අයබෝන්යි.
කොහොමද අංජලි?
හොඳයි මේ දවස්වල හොඳින් වැඩ කටයුතු කරගෙන ඉන්න.
දැන් අර ගීතයක් තියෙනවනේ මේ මට මගේ නොවන මගේ මාදරයක් තිබුණා කියලා. ඉතින් අපිට අපේ නොවන ප්‍රශ්නක් තියෙනවා.
ඔව්.
දැන් ඩ්‍රීම් ස්ටාර් ඉවර වෙලා.
ඔව්.
සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳන් අඩි කීයක් උඩින්ද ඇවිදින්?
අනේ නෑ එහෙම නෑ ඉතින් මං පොළේ පය ගහලා යනවා කොමත් ඉතින් මං පොඩි කාලේ ඉඳන් මේවට ආවනේ මට එහෙම අර ගොඩාක් විශේෂ තැනක් නෙවෙයි දෙරණ හරි ටීවී එක හරි මේ ප්‍රෝග්‍රෑම්ස් හරි මොකද මං ඒවත් එක්ක හිටපු නිසා පොඩි කාලේ ඉඳන් ඉතින් විශේෂ එහෙම මං උඩින් යන්නේ
නෑ එහෙම වෙන්න අවශ්‍ය නෑ
නෑ ඔව්
මං ඒ ප්‍රශ්නේ ඇහුවේ දැන් රියැලිටි තරඟ ඉවර වෙලා දැන් මේ ජයග්‍රහණය කරාට පස්සේ සමහර අතීතේ සහ අපිට දකින්න ලැබෙන තරු ඉන්නවා තමන් වෙනම චිත්‍රයක් මවා ගන්නවා. හැබැයි එතනට පැවැත්මක් නැති වෙනවා. දැන් මේ පැවැත්ම හදාගන්න අංජලි මේ වෙදි ජයග්‍රහණින් පස්සේ මොනවද කරලා
තියෙන්නේ? පැවැත්ම කියන්නේ මිනිස්සු අපි වැළඳ ගන්න විදිහත් එක්ක තමයි අනිවාර්යයෙන්ම අපේ පැවැත්ම තියෙන්නේ. මොකද ප්‍රේක්ෂකයන්ට තමයි අපි දේවල් කරන්නේ. අපි කරන සින්දුවක් හරි වෙන මොන හරි නිර්මාණයක් කරන්නේ අපි ප්‍රේක්ෂකයන්ට. ඉතින් එයාලා අපිව කොයි තරමට ආදරෙන් වැළඳ ගන්නවද කියන එක මත තමයි මං හිතන්නේ අපේ පැවැත්ම හරි ඒ නිර්මාණයේ සාර්ථකත්වය හරි පවතින්නේ. ඉතින් මං හිතන්නේ හරි ආදරණීය විදිහට මිනිස්සු ආස කරන විදිහට ලස්සනට වැඩ ටික කරන්න පැවැත්ම හොඳට තියේ. මාත් ඒ විදිහටම මගේ වැඩ කටයුතු ටික කරගන්න බලාපොරොත්තු
වෙනවා. ජයග්‍රහණයේදී ඕනාවට වඩා ඉදිමෙන්නත් පරාදුනහම අපි ගැන ඕනට වඩා දුක් වෙන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක සමබරව පවත්වා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. අංජලි කොහොමද මේ ජය පරාජය කියන එක සමබරව පවත්වාගෙන යන කලමනාකරණය කරන්නේ කොහොමද?
ඒක ඇත්තටම මේ ඕනෙම කෙනෙක් පරාද වෙන්න හෝ දිනන්න පුළුවන් ඒක ජීවිතේ එක අවස්ථාවක නෙමෙයි. අපිට අවස්ථාවල් ගොඩක් හම්බෙන්න පුළුවන්. එක අවස්ථාවක අපි දිනන්න පුළුවන්, එක අවස්ථාවක පරදින්න පුළුවන්, ටිකක් අපි සමහර අවස්ථාවලදී පහුබහින්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අපි give up කරන්න හොඳ නැහැ. අපේ වැඩ කටයුතු අපි හරි විදිහට කරගෙන ගියා නම් අවශ්‍ය තැනදී අපි ඉස්සරහට යයි, අපි ඉදිරියට යයි, අපි ජයග්‍රහණය කරයි. මං හිතන්නේ පරාජය ලැබීම කියන්නේ ජීවිතේට තව පාඩමක්. අපි එතකොට පරාද වෙන්නත් අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඒ එක්ස්පීරියන්ස් එකත් අපිට තියෙනකොට තමයි අපිට හරි මේ කොහොමද ස්ට්‍රෝං විදිහට මේ ගමන ස්ටේබල් විදිහට යන්න පුළුවන්. ඉතින් එහෙම තමයි.
සමහර වෙලාවට පරාද වෙන එක තමයි ජීවිතේ හොඳම ගුරුවරයා බවට පත් වෙන්නේ.
අනිවාර්යෙන්ම පරාජය කියන්නේ දැන් අපි අපේ මේ විද්‍යාඥයෝ ගත්තත් බලන්න සොයා ගැනීම ගත්තත් අර වැරදිලා වැරදිලා තමයි අර හොඳ හරි දේ එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ පරාජය කියන්නේ නරක දෙයක් නෙවෙයි.
උත්සාහ කරන එක තමයි වැදගත්.
වැදගත්.
දැන් අපි දැකලා තියෙනවාද මේ රියැලිටි තරඟවල පළවෙනි ස්ථාන ගත්ත කෙනාට වඩා සමහර කාලයක් ගියාට පස්සේ දෙවෙනි ස්ථානේ තුන්වෙනි ස්ථාන ගත්ත තරු තමයි ශේෂ්ත්‍රේ රැඳිලා ඉන්නේ. පළවෙනිය වෙච්ච කෙනා මොනවද උනේ කියලා හොයන්නත් නැති වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයකදී දැන් තරඟ ඉවර වෙලානේ. දැන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා ඇති අසීමිතව. දැන් මේක අර අපි පවත්වා ගැනීම ගැන කතා කරානේ. එතකොට අද හොඳ කියන ප්‍රේක්ෂකයා තමයි සමහරලාට හෙට
නරක කියන්නේ.
නරක කියන්නේ. මේක ගැන මොකද හිතන්නේ?
ඒ කියන්නේ දැන් පළවෙනිය වෙන කෙනාට වැඩිය විනාඩට වැඩිය කලින් අය ඉස්සරහට යනවා. හරි එම ඇත්තටම ඒක දිනුම පැරදුම අතර තියෙන දෙයක් නෙමෙයි. අපි කරන වැඩ එක්ක තමයි අපිට chances ලැබෙන්නේ. අපි හරියට ඉස්සරහට යන්නේ කොහොමද, අපේ පැවැත්ම කොහොමද තියෙන්නේ කියන එක මේ රඳාපවතින. ඉතින් මං හිතන්නේ අපි පළවෙනියා වුණත් දෙවෙනියා වුණත් ඊට ගොඩක් කලින් සමහර, දැන් අපේ උදාහරණයක් විදිහට ඩ්‍රීම් ස්ටාර් එකම ගත්තොත්, දැන් ලවන් අයියා මං දැක්කා හොට් සීට් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා තිනා. එයත් ඇත්තටම ෆයිනල් එකට ෆේස් කරපු කෙනෙක් නෙමෙයි, ෆයිනල් එකේ පර්ෆෝම් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි අද ලංකාවම යාව දන්නවා, එයා හැමෝම ආදරය කරන තරුවක් එයා. ඉතින් අර අපි ඉන්න ස්ථානයවත් අපි දිනනවද පරදිනවද, කියන්නේ රියලිටි, මම කියන්නේ රියලිටි ෂෝ එකෙන් දිනනවද පරදිනවද කියන එක නෙමෙයි ඇත්තටම වැදගත්. දිනුවත් කෙනෙක්ට ඉස්සරහට යන්න පුළුවන්, හැබැයි ඊට කලින් අවුට් වුණත් මං හිතන්නේ උදාහරණම තියෙනවා ගොඩක් ඉස්සරහට ගියපු කට්ටිය ඉන්නවා.
දැන් පුංචි දරුවෙක් විදිහට ලිටල් ස්ටාර් අටෙන් පහල ගායනාංශයේ දක්ෂතම තරුව ඔබ, බංගලි වලලු ගෙන එන්නයි පොරොන්දු. මේ ගීතයෙන් පස්සේ ඔබට විනිශ්චය මණ්ඩලයේ අනාවැකියක් කියනවා, මතකද?
මට කිව්වා තරුවක් නෙවෙයි හඳක් වෙන්න කියලා ඉන්දිකා උපමලිස්. ඒක තමයි මගේ මට ගොඩක්ම මතක, ඒක තමයි. ඇත්තටම මම මේ වීඩියෝ එක මගේ ලිටල් ස්ටාර් ෆයිනල් එක මං බැලුවේ නෑ. මට ඒ දවසේ කියපු එක තමයි මට තාමත් මේ මතක, 2011 නොවැම්බර් පස්සේ නිදා. ඊට පස්සේ මට හම්බුනේ නෑ ඒ වීඩියෝ එකවත් බලන්න. හැබැයි ඒ ඉන්දිකා උපමලි මිස් කියපු ඒ වාක්‍ය මට හරිම මතකයි, මගේ හදවතේ ඒක තියෙනවා.
ඊට පස්සේ ඩ්‍රීම් ස්ටාර් එන්න කොහොමද තීරණය කරන්නේ?
ඩ්‍රීම් ස්ටාර් එන්න ඕන කියන තීරණය, ඒක මේ හරි අහඹ සිදුවීමක්. මේ ඩ්‍රීම් ස්ටාර් එනවා කියන එක මගේ හිතකවත් තිබුණේ නැහැ, සහ අපේ ගෙදර අයගේවත් එහෙම ඩ්‍රීම් ස්ටාර් යන්න ඕනි කියලා අදහසක් තිබුණේ නැහැ. මොකද මම ලිටල් ස්ටාර් ගිහින් වින් කරානේ, ආයි රියැලිටි ෂෝස් වලට යන්න එහෙම අයිඩියා එකක් තිබුණේ නැහැ. හැබැයි ඒ කියන්නේ ලිටල් ස්ටාර් වලින් පස්සේ තව වැඩ කීපයක් කරලා මම ටිකක් නිහඬ වෙලා හිටියා පොඩි කාලයක්. මේ මගේ පාසලට කැටිනුත් එක්ක මං කිසිම මං බාහිර දේවල් ලොකුවට කරේ නැහැ. ඉස්කෝලේ ඇතුලේ දේවල් කරා, මේ පිට දේවල් මුකුත් කරේ නැහැ. ඉතින් මං හිතුවා දැන් ටිකක් අපි ලොකු වෙනවානේ, අපි මොන හරි දැන් අනිත් එක අපි ටැලන්ට් එකක් තියෙනවා කියලාත් අපි දන්නවනේ. ඉතින් ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න විදිහක් මං කල්පනා කරා. ඒත් රියැලිටි ෂෝස් මතක් වුණේ නැහැ. හැබැයි හරි අහම්බේ ඩ්‍රීම් ස්ටාර් ඇප්ලයි කරන්න හිතුණා මට එක පාරටම. අම්මා මට කිව්වා, මගේ අම්මයි අක්කයි අපි ඇප්ලයි කරමුද කියලා. මම යන්නම බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි ඇප්ලයි කරේත්. හැබැයි මේ ඇප්ලිකේෂන් එකක් දැම්ම, ඔන්ලයින් ඇප්ලයි කරන්න තිබුණ. මට ඒකට ආවේ නෑ ඇත්තටම, මට කෝල් කරේ නෑ, ඔඩිෂන් කෝල් කරේ නෑ. මම ඊට පස්සේ මට ආරංචියක් ආව, මෙන්න මේ දවසේ මේ තැන තමයි ඔඩිෂන් එක තියෙන්නේ කියලා. මම නිකන් එදා ගියා, මේ මම බැලුවා දැන් ඊමේල්ස් චෙක් කරනවද එහෙම බලලාද ගන්න කියලා. හැබැයි එහෙම බැලුවේ නෑ, ඒගොල්ලන් එන හැමෝමම ගත්තා. ඒක නිසා මාත් ඉතින් ගියා. අන්තිමට ඉතින් අනුශූරතාවය ලබා ගන්න පුළුවන්.
තමයි ගමන නැවතුනේ. ඒ ගමනත් අලුත් ආරම්භයක්. ඊට කලින් දැන් ඔබ ඇවිල්ලා නූර්ති ගීතයක් ගායනා කරනවා මුලින්. සමිතා මුදුන්කුඩුවේ මහත්මිය මොකද කිව්වේ?
ඇත්තටම මම ඒ කියන්නේ මේ ඔඩිෂන් එකේ පළවෙනි දවසේ ගැන, මේ ඩ්‍රීම් ස්ටාර් ඔඩිෂන් සර්. එතකොට මේ මම බය වෙලා හිටියේ ගොඩක්. මේ මොකද අපි දන්නේ නැහැනේ කැපැසිටි එක කොහොමද, ළමයි මොන වගේ අය ඇවිල්ලා ඉන්නවද කියලා දන්නේ නැහැ. ඉතින් පළවෙනි දවසේ මේ අනිත් අය කියනවා අහන් ඇහෙන්නෙත් නැහැ, ගියා විතරයි මුලින්ම ඇතුළට ගියේ මම. මට ජජ් බෝඩ් එකේ හිටියේ ඉන්ද්‍රශාපස, සමිතා මිස් හිටියේ වෙනම රූම් එකක, වෙනම තැනක. මගේ සින්දුව මම සීතාමා සිරියා ඉන්නේ කිව්වේ. ඒක ටිකක් මම ඕපන් නොයිස් කිව්වා, ටිකක් ප්‍රොජෙක්ෂන් වැඩි, මේ ලවුඩ් ඇහුණා හැමෝටම. ඉතින් සමිත මිස් එයාගේ රූම් එකේ ඉඳලා මගේ රූම් එකට ඇවිල්ලා කවුද මේ කියලා අහලා, ඊට පස්සේ එයා ගොඩක් කැමති වුණා ඒකට. ඊට පස්සේ එයාගේ රූම් එකට මාව එක්කන් ගිහින් බෝගට සටත් කතා කරලා ආයි මට කියලේ සින්දුව කියවලා. මේ ඊට පස්සේ අපේ ප්‍රොඩියුසර් රාජිකා අක්කා ඇවිල්ලා ඔයා ලිටරස්ට ආවද කියලා ඇහුවා. එතනින් තමයි යාලත් දැනගත්තේ මම ලිටරස්ට ආවා කියලා. ඒක තමයි උනේ.
ඒකත් අමතක නොවන සිදුවීමක්.
අනිවාර්යෙන්ම.
දැන් ඩ්‍රීම් ස්ටාර් ඇකඩමි එක විශේෂයෙන් කලින් අපේ ඩ්‍රීම් ස්ටාර් ආපු තරුත් මේ ඇකඩමි එක ගැන විශේෂයෙන් කතා කරනවා. ඇයි මේක ගැන මේ තරම් විශේෂයෙන් කතා කරන්නේ?
ඇත්තටම මේ මං හිතන්නේ ඩ්‍රීම් ස්ටාර් තුලින් විතරක්ම හම්බෙන හරිම විශේෂ ලොකු අත්දැකීමක් තමයි මේ ඇකඩමි ලයිෆ් එක කියන්නේ. ටොප් 10 වල ඉඳන් තියෙන මේ ඇකඩමි එක කියන්නේ. අපි මේ ඇකඩමි එක ඇතුලේදී සෑහෙන දේවල් ඉගෙන ගන්නවා. දැන් මම නම් ඇත්තටම මේ සංගීතය කියන එක ගොඩාක් සංගීතය හරි මේ ක්ෂේත්‍ර ගැන ලොකුවට හදාරපු කෙනෙක් නෙමෙයි. තාම මම ඉගෙන ගන්න ගමන් ඉන්නේ පොඩි පොඩි දේවල්. ඉතින් සමහර දැන් අපේ කම්පිටිෂන් එකේ එම ටිකක් දැනුමෙන් වැඩි අයත් හිටියා. නමුත් එයාලටත් ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. අපිව ගයිඩ් කරේ එතන අපේ ප්‍රින්සිපල් විදිහට හිටියේ සුරේෂ් මාලියද්ද සර්. සර්ව ආදරෙන් මතක් කරනවා. ඇයි තින් සර් අපිට සෑහෙන දේවල් කියලා දුන්නා. මේ මියුසික් ගැන වගේම අපි කොහොමද අපේ කැරිය එක හදාගන්නේ, අපි කොහොමද මේ අපේ පර්සනැලිටි එක බිල්ඩ් අප් කරගන්නේ, අපි කොහොමද පර්ෆෝම් කරන්නේ. එක දෙයක් නෙමෙයි ඇත්තටම ඇකඩමි එක ඇතුලේ අපි අපේ ඩිසිප්ලින්ස් ස්පෙෂලි ඩිසිප්ලින්ස් අපේ හැදුවා. මේ ඒ කියන්නේ අපි කොහොමද මේ ටයිම් එක මැනේජ් කරගන්නේ, අපි කොහොමද වෙලාවට වැඩ කරන්නේ. ටිකක් හරි මේ අමාරු වෙනවා වෙලාවට වැඩ කරන එක ගොඩක් අයට. ඉතින් අර අපිට ගොඩාක් මේ ප්‍රැක්ටිස් කෙරෙව්වා කොහොමද වෙලාවට අපි ෂෙඩියුල් එකකට වැඩ කරේ. කන බොන දේවල් වල ඉඳන් අපි අඳින පළඳින විදිහ ඉඳන් කතා කරන විදිහ බලන විදිහ මේ ඔක්කොම ඇකඩමි එක ඇතුලේ අපිට කියලා දුන්නා. ඉතින් මං හිතන්නේ ඒක ලේසියෙන් කෙනෙකුට හම්බෙන්නේ නැති විදිහ අත්දැකීමක්.
දැන් අවසන් මහා තරගයේදී සාමාන්‍යයෙන් අවසාන වටේට තේරේපත් වෙච්ච අවසන් මහා තරගයේ තරඟ කරන තරඟකරුවන් දැන් අවසාන මොහොතේ වේදිකාවට ගෙනාපුවාම අපි ටිකක් තරඟකරුවන් අතර කුතුහලයක් නිර්මාණය කරනවානේ, හද ගැස්ම වැඩි කරනවා. හැබැයි මෙවර ඩ්‍රීම් ස්ටාර් වල අපිට එහෙම එකක් දකින්න ලැබුණේ නැහැ. ඔබට කොහොමද වේදිකාවේදී ඒක දැනුනේ?
වේදිකාවේදී කියන්නේ අපේ මේ සෙකන්ඩ් රන් අප් දීලා යවුවානේ. ඊට පස්සේ ආයි අපි දෙන්නා මාවයි දුලංගයි වයි ගෙනලා තමයි දැන් රිසල්ට් එක දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. මම හිතුවේ නැහැ අපි ඇත්තම මමයි දුලංගයි දෙන්නම බලාපොරොත්තු වුණා අර මේ ටිකක් අදි කියලා මේක වැඩේ දුලංගද අංජලිද කියලා හයි කියලා.
ටික ප්‍රෙෂර් කරයි කියලා.
ඔව්. හැබැයි ඉතින් අපි අර ඒකටනේ අපි ලෑස්ති වෙලා හිටියේ. ඇත්තටම රිසල්ට් එකට වැඩිය අපි ඒකට ලෑස්ති වෙලා හිටියා. ටිකක් වෙලා යනකොටනේ අපි ටග් ගාලා ඒකට ලෑස්ති වෙන්නේ නිකන් මේ රිසල්ට් එකට කොහොමද ෆේස් කරන්නේ කියන එක. ඇත්තටම එහෙම හිතන්නවත් වෙලාවක් උනේ නැහැ මේ එක පාටම නම කියවයි ඉතින්. ඒක මේ එහෙම කියපුව එකත් හොඳයි කියලා හිතුණා මට. මොකද මේ ඇතර මේක ඒක ලස්සනයි. ඒ දේ නිසා මේක හරි අපි වින්දා. ඒ හරි මේ ෆීල් ඒ මොමන්ට් එක. දැන් අර ගොඩාක් අපි වර ප්‍රෙෂර් කරන්න ටිකක් ඒක අපිට කරදරයි නැතරම ප්‍රෙෂර් කරනකොට. දැන් කවුද වේද කවුරු වේද උනේ නැතත් හරි අර හද ගැස්ම වැඩිනේ අවස්ථාවේ. ඉතින් අර තග්ගාල කීප එකෙන් අපි ඇත්තරම ෆයිනල් එකේ අර කිසි ප්‍රෙෂර් එකක් නැතුව ෂෝ එකක් වගේ අපි පර්ෆෝම් කරා. රිසල්ට් එකක් කිව්වා. ඒවත් ලස්සනට වැඩ ටික ඉක්මනට වුණා. ඒක හොඳයි ලස්සනයි.
එදා ලැබුණු තීරණය ගැන අංජලි මොකද හිතන්නේ?
හොඳයි. හරි තීරණයක්. හොඳ තීරණයක්. ඇත්තටම මේක ගැන එක එක අය එක එක විදිහේ මත පල කරනවා. ඒක මේ ඇත්තරම මේ සීසන් එකේ විතරක් නෙමෙයි හැම සීසන් එකකම ඒක තියෙනවා. මෙයා ආයක වෙන්න තිබුණා, මෙයා ආයක වෙන්න තිබුණා, මෙයා දෙක වෙන්න තිබුණා, නැත්නම් මෙයා අවුට් නොවී ඉන්න තිබුණා. ඇත්තටම මේ කලින් සීසන් ගැන මම කතා නොකර අපේ සීසන් එක ගැන කතා කරනවා නම් මේ කිරුල කියන එකට ඩිසර්ව් කට්ටිය සෑහෙන්න හිටියා අපේ සීසන් එකේ. ගොඩක් මාර ටැලන්ටඩ් හැමෝම. මේ ෆයිනල් 16 වල ඉඳන් අපිට ඇත්තටම හිතාගන්න බෑ කවුරු මේ සිලෙක්ට් වෙයිද කියලා. ඇත්තටම දැන් අර ෆයිනල් 16 පර්ෆෝමන්ස් එකකුයි අපි ෆයිනල් එකේ සිංක කරපු එකකුයි කම්පයා කරාම වෙනස් තමයි. අරකේ අඩුපාඩු වැඩියෙන් තියෙනවා තමයි. හැබැයි මේ අර එයාලත් සමහර විට අපි වගේ ආවනම් ඉස්සරහට අර ඒන් එක්ස්පීරියන්ස් අර ඇකඩමි ලයිෆ් එක ඒවත් එක්ක එයාලත් ඒ විදිහට ඉම්ප්‍රූව් වෙන්න තිබුණා. ඇත්තටම මේක රියැලිටි ෂෝ එකක්නේ. එක මිනිස්සුන්ගේ මනාප තමයි මේක ජනතා පරමාධිපත්‍යෙන්නේ මේ තීරණ ලැබෙන්නේ. ඉතින් මිනිස්සු ආදරය කරන්නේ මේ සංගීතයටම විතරක්ම නෙමෙයි. මෙතනදී අපි සිංකරන එක දිහාම විතරක් නෙමෙයි මිනිස්සු බලන්නේ. අපි හිනා වෙන්නේ කොහොමද? අපි කතා කරන්නේ කොහොමද? අපි ජජ් බෝඩ් එකට රියැක්ට් කරන්නේ කොහොමද? අපි ආලුවත් එක්ක ඉන්නේ කොහොමද? අර ස්ක්‍රීන් එක ඇතුළේ වෙන සියලුම දේවල් එයාලා බලාගෙන ඉඳලා තමයි වෝට් කරන්නේ. ඉතින් එක එක විදිහට වෝට් සම්බෙන්න පුළුවන්. ඒක ටැලන්ට් එක මත නෙමෙයි. ටැලන්ට් එක අතින් ගන්නවා නම් ගොඩාක් අය ඔය ඩ්‍රීම් ස්ටාර් ට්‍රෝෆි එකට ඩිසර්ව් හය හිටියා. දැන් ඒ කියන්නේ අපිට හිතන්නත් බෑ මෙයා වෙන්න තිබුණා මෙයා වෙන්න තිබුණා කියලා. මොකද ගොඩක් අය හිටියා. ෆයිනල් 10 top 10 කියන්නේ මං හිතන්නේ ඒ top 10 වලින් ඕන කෙනෙක්ට ඔය winning moment එක එයා තමන්ගේ කරගන්න තිබුණා. ඉතින් තීරණේ ඒක වැරදි නෑ. මොකද ඒක මිනිස්සු තමයි ඒ තීරණය කරන්නේ, මිනිස්සු තමයි වෝට් කරන්නේ. ඉතින් ඒක හරි සාමාන්‍යයි, සාධාරණයි. මොකද අර දැන් සමහර අය එක එක දැන් මට හොඳ විදිහ නෙමෙයිනේ ඔයාට හොඳ. දැන් මම මට හොඳ විදිහෙන් බලලා කියනවා මම මෙයා මෙයා දුනන්න පුළුවන් මෙයා දිනයි කියලා. බෝ ඔයා ඔයාගේ විදිහෙන් බලනවා මෙයා දිනන්න පුළුවන් ඒ කියලා. ඉතින් ඒක නිසා අර අපිට කියන්න බෑ මෙයා ඩිසර්ව් නෑ මෙයා ඩිසර්ව් නෑ කියලා. හැමෝම ටැලන්ටඩ්. ඒක අර බාහිර දේවල් එක්ක අර වෝට්ස් එක්ක ඒ වගේ දේවල් එක්ක තමයි ඉතින් ඔය වගේ රිසල්ට් එකක් එන්නේ.
දැන් ජනතා පරමාධිපත්‍ය තමයි ජයග්‍රහකයා තීරණය කරන්නේ. ජනතාවගේ තීරණේ ජනතාවගේ මතය එහෙට දෝල්ණය වෙන්න පුළුවන්, මෙහෙට දෝල්ණය වෙන්න පුළුවන්. ජනතාවට කියන්න පුළුවන් අංජලිය දිනන්න ඕනේ. අංජලිය තමයි දිනන්න ඕනේ මේක. දුලංග නෙමෙයි. දුලංග දිනන්න ඕනේ අංජලිය නෙමෙයි. මේ වගේ මත ජනතාව අතර තියෙනවා. ඒක ජනතාවගේ කැමැත්ත. නමුත් අපි මෑත කාලේ දැකලා තියෙනවා සමහර රියැලිටි තරඟවල සමහර අවස්ථාවල මේ සමාජ මාධ්‍ය ප්‍රබලයි ඉන්නේ මේ හරහා තරඟකරුවන් කතා කරනවා නෑ මම තමයි දිනන්න තිබ්බේ මෙයා වංචාවක් කරලා එදාරෑ යම් කිසි දෙයක් වුණා. මොකද හෙඩ්ලයින් එක කියන්නේ එදාරෑ යම් කිසි දෙයක් වුණා. දැන් මේ තරඟේ තරඟ කරපු කෙනෙක් තමයි කියන්නේ. මෙහෙම අවස්ථාවකට මුහුණ දෙන්න ලැබුණද මේ පාර? තාම අපි දැක්කේ නෑ ඔබ තිදෙනකින් එහෙම දෙයක්.
නෑ මම දන්නේ අනිත් සීසන් ගැන කොහොමද කියලා. අපේ සීසන් එකේ ඇත්තටම අපි හරි මේ කොරෝනා තත්ත්වයත් එක්ක අපි ගොඩක් අර බයෝ බබල් එකකනේ හිටියේ. අපිට එළියට යන්න දුන්නේ නෑ. අපි හැමෝම එකට හිටියේ. ඒ නිසාමද මන් දන්නේ අපි ගොඩාක් මේ ක්ලෝස් වුණා. අපේ අතර ලොකු බැඳීමක් තියෙනවා. හරි ඇත්තටම අර මේ ඉරිසියාව කුහකකම වගේ දේවල් කිසිම කෙනෙක් ළඟ තිබුණේ නෑ. අපි හැම දේම කරේ හරි සහෝදරත්වයෙන්. හැමදේම අපි අපි දන්න දෙයක් හරි අපේ ටැලන්ට් එකක් හරි يعني නැත්තම් අපේ සින්දුවක් වුණත් අපි ෂෙයා කරගන්නවා. දැන් සින්දු තෝරනවනේ අපි දැන් කම්පිටිෂන් එකේ. ඔතනදී හරි ප්‍රශ්න. මොකද සින්දු දැන් අර අපි හැමෝම ට්‍රයි කරන්නේ හොඳම සින්දුව කියන්නනේ. ඉතින් සින්දු තෝරද්දී හරි ප්‍රශ්න මේ මම තෝරපු සින්දුව තව කෙනෙකුත් තෝරනවා. එයා තෝරපු සින්දුව මම තෝරගෙන. එතකොට එයා කලින් තෝරලා මම පස්සේ තෝරලා. ඔහොම තියෙනවා. හැබැයි කිසිම වෙලාවක අපි අතර ගැටුමක් තිබුණ නැහැ. ඒ තැන්වලදී අපි කතා කරලා ඒක එක්ක නැත්තම් අර තුන්නු දාලා අපි ඒක විසඳ ගන්නවා නැත්තම් හරි කමන්නේ ඔයා කියන්නේ කියනවා. මටත් එහෙම හම්බුණා. මම ඉල්ලුවා හින්දි සින්දුවක්. ඒ සින්දුව අපේ කාවින්ද ඉල්ලලා තිබුණා. කාවින්ද කිව්වා හරි කමන්නේ එහෙනම් ඔයා කියන්නේ කියලා. ඉතින් ඊට පස්සේ කාවින්ද වෙන සින්දුවක් තෝරගෙන එයා ඒක කිව්වා. මට එහෙම වෙච්ච අවස්ථාවල මමත් දීලා තියෙනවා. සහ ඒ වගේ අර ඒක උදාහරණයක් විතරයි. මේ නැතත් අපි අර අපි ගොඩක් එකට හිටියේ නිසා වෙන්නේ නැති ගොඩක් අපි ගොඩක් ක්ලෝස් වෙලා ඉන්නේ මේ ඇත්තටම අපි ගැන ගොඩාක් දේවල් දන්නවා. අපි කවුද කියලා දන්නවා. අර අපි හරි සහෝදරත්වයෙන් ඉන්නේ. ඉතින් අර එහෙම මේ ඇත්තටම අපි දන්නවා අපිට තියෙන ටැලන්ට් එක අපිට තියෙන ලෙවල් එකත් අපි දන්නවා. මේ දෙරණෙන්ම අපි එක ලෙවල් එකකට අපිව ගෙනල්ලා තියෙනවා. අපි එනකොට හිටපු විදිහ නෙවෙයි අපි මෙතනින් එළියට යනකොට එකම ලෙවල් එකක අපි හැමෝම වගේ හිටියේ. ඉතින් හැමෝම දන්නවා ඕන කෙනෙක් අපෙන් ඔය කිරුලට ඩිසර්ව් කියලා. ඉතින් ඒක නිසා අපි අතර එහෙම ගැටලුවක් තිබුණ නෑ. ඉතින් ඒක නිසා අපිට සමාජ මාධ්‍ය ජාලවල ඔය ගැන කතා කරන්න බය වෙන්න ඕනෙත් නෑ. අපි පැකිලීමකුත් නෑ.
එකද දෙකද තුනද කියන එක වැදගත්
නෑ. ඔව්
සමහර රියලිටි තරඟ එක්ක බලනකොට ඩ්‍රීම් ස්ටාර් වෙනස් වෙන්නේ අන්න එතනින්. ඒක තමයි දෙරණේ විශේෂත්වය. ඒ වගේම තමයි දැන් පුංචි කාලේ ඉඳන් සින්දු කියන්න ගන්නවා. දැන් තරුණ වයසට ඇවිල්ලා සින්දු කියනවා. මේ අතර වාරේ මේ මැදිස්ත අවධියේක රඟපාන්නත් අවස්ථාව ලැබෙන හෝගාන පොකුණේ. මේ ගැනත් කියමු.
හෝගාන පොකුණට මම සම්බන්ධ වෙන්නේ ඒකත් හරි අහඹ සිදුවීමක්. මොකද රංගනේ කියන එක දැන් සින්දු නම් මම චූටි කාලේ ඉඳන් කිව්වා. ඒක ඔය ඉතින් කවි කියන්න පටන් අරන් සින්දු ලොකු සින්දු කියන වගේ එම හිමිටිමිට මම චූටි කාලේ ඉඳන්ම කිව්වා. හැබැයි රංගනේ කියන එක හිතකවත් තිබුණ දෙයක් නෙමෙයි. මට නම් කොහොමත් අයිඩියා එකක් නැහැ ලොකුවට. ඒ කියන්නේ මම පොඩි ඉනේ එතකොට. ඒත් මම දැන් මම සින්දු කියනවා කියලා මම දන්නව වුණාට එහෙම රඟපාන්න පුළුවන්ද, රඟපාන්න යන්න ඕනද? එහෙම ආසාවක් තිබුණේ නැහැ රඟපාන්න යන්න. හැබැයි මේ න්‍යූස් පේපර් ආටිකල් එකක් දැකලා ඔඩිෂන් කෝල් කළා. අපේ අම්මා තමයි ඇප්ලයි කරේ. ඇප්ලයි කරාම ඔඩිෂන් කෝල් කළා. ගියාම ළමයි ඉන්නවා ගොඩක්, විශාල පිරිසක් ඉන්නවා ඇවිල්ලා ඔඩිෂන් එකට. ඉතින් මං මටත් එච්චර ලොකු අදහසක් නෑ මේ කොහොමද කියලා. ඉතින් ඔය කරන්න කියපු එක කරලා එහෙම එනවා. ඉතින් දවස් ගානක් ගියා මාව සිලෙක්ට් උනේ නෑ එහෙම මේ කැරක්ට එකකට කියලා. දැන් අපේ අදහස තියෙන්නේ මොන හරි කැරක්ට එකකට ගනි කියලානේ. ඉතින් එහෙම අපි එහෙම කැරක්ට වයිස් කරලා එහෙමත් නෑ. ළමයිත් එනවා සමහර අය හැලි හැලි යනවා. ඉතින් අපිත් යනවා. මම ගොඩක් දවස් ගිහින් ඔන්න අන්තිමට පොඩි පිරිසක් ඉතුරු වුණා. ඒකෙනු අපේ 18 දෙනෙක්නේ හිටියේ. ඒකත් අපේ එක එක අපේ ඇක්ටිවිටීස් කර කර ඉතින් යාලා අපිව ටෙස්ට් කරා හරියට. අපේ ප්‍රොඩියුසර් අංකල්ලා, ඩිරෙක්ටර් අංකල්ලා ඒ කට්ටිය. ඉතින් අන්තිමට සෙට් එකට යනකම්ම මේ කියන්නේ කැරක්ටර්ස් මොනවාද කියලා අපි දන්නේ. මම පළවෙනි ෂූට් එකක් කරා. කරලා මේ ඒත් අපි හිටියේ නෑ. අපි ඉතින් බලාගෙන හිටියේ අපිට සුදු ගවුන්ගේ මන්දලා ඕන අපිව තියලා. ඊට පස්සේ අර ඉස්කෝලේ කියලා බිල්ඩින් එකක් තිබුණා. ඒක ඇතුළට ගෙන්නලා මම කිව්වා මේ ඔයා තමයි උපුලි, මෙයා මෙහෙම මෙහෙම කියලා කිව්වා. ඊට පස්සේ දැන් උපුලි කිව්වට ඒත් මට එච්චර මේ මතකයක්, මට එච්චර අයිඩියා එකක් නැහැ මේ අන්ධ චරිතෙද කියලා. ඊට පස්සේ කිව්වා ඔයා තමයි අන්ධ චරිතේ කියලා. ඔයා තමයි, ඔයා අන්ධ විදිහට දැන් රඟපාන්න ඕනේ. කලින් අපිව ටෙස්ට් කරා හැමෝම ඔබ දැන් අන්ධ විදිහට කරන්න පුළුවන්ද කියලා. කරන්න ඕනි කිව්වා. ඊට පස්සේ ඔය ලෙන්සස් එහෙම දාලා හරි අමුතු අත්දැකීම්. මේවා හරි සුන්දරයි. ඉතින් ලොකු අවස්ථාවක් මට ලැබිච්ච මගේ ජීවිතේ.
දැන් ඒකෙන් පස්සේ අවස්ථාවක් ලැබුණාද? ඒක හොගානා පොකුණ දවසාන එක දැනට රඟපාප.
ඒක තමයි මගේ පළවෙනි එක.
ඊට පස්සේ තවස්ථා ලැබුණා.
අවස්ථා ලැබුණා. හැබැයි මං ඒ ඔය එක පළවෙනි නිසා එකම දැනට තියෙන. මම කමර්ෂල්ස් වලට මම ටිකක් ඉන්වෝල් වුණා. හැබැයි ඒවා ලොකුවට කන්ටිනියු වුණේ නැහැ මගේ ස්කෝල් වැඩත් එක්ක. ෆිල්ම් එක කරාට පස්සෙත් ඕක රිලීස් වෙන්න ටික කාලයක් යනවනේ. රිලීස් වුණාම තමයි මට ආවේ වැඩ. රිලීස් වෙනකොට මම ලොකුයි ටිකක්. මම එතකොට 7 වසරේ විතර. එතකොට ආවා ෆිල්ම්ස්. මං හිතන්නේ 4කට විතර මට ආරාධනා ලැබුණා. හැබැයි ඔය ඉස්කෝලේ වැඩත් එක්ක ඉතින් මොකද ෆිල්ම් එකකට යනවා කියන එක සම්පූර්ණම ඒකට අපි ફોકસ කරන්න ඕනේ. ඉස්කෝලෙන් පර්මිෂන් අරන් ඒවයි ගිහින් ලොකේෂන්ස් වල නතර වෙන්න ඕනේ. ඉතින් ওই ප්‍රශ්න හින්දා ඒ වැග්ගෙන් ටිකක් ඈත් වෙලා ඉගෙනීමේ කටයුතු ටික කරගෙන ගියා. ඉතින් ඒ ටිකේ දැන් අදහසක් තියෙනවා. ඉතින් ඉස්සරහට රඟපා.
ඒක තමයි දැන් හිතෙනවානේ. දැන් පටන් ගන්න ඕනේ කියලා. ඔව්. දැන් මේ ජයග්‍රහකයෝ දැන් බිහි වුණානේ. දෙරණ නාලිකාවේ වෙනම සම්ප්‍රදායක් නේ, වෙනම සන්නාමයක් නේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබ ජයග්‍රහණය කරාට පස්සේ ඔබ ඇතුළු පිරිස සමාජ මාධ්‍යෙන් කියනවා හරි මේගොල්ලෝ තමයි ඊළඟ ඩ්‍රාමවල ඉන්නේ. ඔන්න දෙරණෙන් ඊළඟ ඩ්‍රාමයකට රඟපාන කට්ටිය තෝරගත්තා ඩ්‍රීම් ස්ටාර් හරහා තරඟවලින්. දැන් මේකට සමහර විවේචනය කරනවා. මේකෙ මොකක්ද තියෙන වැරද්ද?
ඇත්තටම වැරද්දක් නැහැ. ඕක අර මේ වැරද්දක් නිසාම නෙමෙයි ඔය මිනිස්සු
මේ සුළුතර පිරිසක් ගැන කතා කරන්නේ.
ඔව් ඔව් ඔව්. පොඩි හැමෝම ඒක එහෙම කියන්නේ නැහැ. මොකද දෙවෙනිනිම කියන්නේ දැන් ඔය සාමාන්‍ය දෙවෙනිනිම සංගීත ගැනනේ මාධ්‍ය ජාලවල කතා කරන්නේ සමාජ මාධ්‍යවල. ඉතින් ඒ ටෙලි ඩ්‍රාමාස් දෙක මේ ට්‍රෙන්ඩින් ටෙලි ඩ්‍රාමාස් දෙක ට්‍රෙන්ඩින් කියන්නේ මිනිස්සු එහෙම බලනවා. කොහොමරි මිනිස්සු එහෙම බලනවා ඔය කොච්චර මොනා කිව්වත් මිනිස්සු බලනවා ඒවා. ඉතින් අර බොහොම පොඩි පිරිසක් ඉතින් ඔය කියන්නේ අර එක්කෙනෙක් මොනා හරි කිව්වා මේ ඒක පස්සේ තව කවත අනිතයත් ගිහින් ආවෝ මෙහෙමයි එහෙමයි අර ඇත්තටමත් නෙමෙයි ඉතින් ඔය නිකන් ඉන්න ගමන් එක එක ඒවා කියන්නේ. දැන් ගොඩක් ඇත්තටම හැබැයි දැන් ඩ්‍රීම් ස්ටාර් පටන් ගත්ත දවස්වල ඉඳන් මේ කියනවා ඔයා හරි රංග පාන්න යන්න වෙයි. මොකද මං ෆිල්ම් එකේ හිටපු කතාවත් ටිකක් මේ ආයි ඇදිලා ආවනේ මේ ඩ්‍රීම් ස්ටාර් එකට ආවට පස්සේ. එතකොට මට මුල ඉඳන් කිව්ව කට්ටිය දැන් මේ එහෙනම් ඔයාට රංග පාන්න යන්න වෙයි. දෙවිනි නිමිට යන්න බලාගෙන ඉන්න අනුහස්ගේ දුවට යන්න එහෙම කියලා. හැබැයි මේ ඒක වැරදි නෑ මං හිතන්නේ. මේ අපි කම්පිටිෂන් එක ඇතුලේ අපේ අපි කරන්න ඕනේ දේ කරනවා. සිංගින් අපි සිං කරනවනේ. ඇතරම කම්පිටිෂන් එක ඇතුලේ අපි රඟපාන්නේ නැහැ. අපි කරන්නේ සිං කරන එක. අපි අපේ ටැලන්ට් එකෙන් අපි සිං කරලා ඒ නිර්මාණ මොනවාද අපි සිං කරනවා කරනවා. ඊට පස්සේ එතනින් පස්සේ අපි අපේ නිර්මාණත් කරනවා. අපි සිංදු කරනවා. මේ කියන්නේ දැන් මෙච්චර කල් හිටපු අනිතයත් දැන් රවින් අයලගේ වුණත් සිංදු තියෙනවනේ. එයාලා රඟපානවා. හැබැයි යාගේ මියුසික් කැරිය එකත් ඒ විදිහටම යනවා. එයා ඒක නවත්තලා රඟපානවා නම් ඒකත් ඇත්තටම ගැටලුවක් නෑ. ඒක යාගේ චොයිස් එකනේ. ඒ වගේ අර එක්කෙනෙක්ට ටැලන්ට්ස් ගොඩක් තියෙන්න පුළුවන්. සිංකරන එක විතරක් නෙවෙයි. ඉතින් ඒ ටැලන්ට්ස් වලින් ප්‍රයෝජනය ගන්න එක තමන්ගේ වැඩක්. සිංකරන ටැලන්ට් එකක් තියෙනවා නම් සිංගින් කම්පිටිෂන් එකකට එනවා. සිං කරනවා. මොන හරි මියුසික් ප්‍රොඩක්ෂන්ස් කරනවා. තව ඇක්ට් කරන්න ටැලන්ට් එක තියෙනවා නම් ඇක්ට් කරනවා. ඒ වගේ නිර්මාණ වලට දායක වෙනවා. ඉතින් සමහර විට දැන් රවීන් අයියා මේ ඩ්‍රීම් ස්ටයිල් නැතුව ඇක්ට් කරන්න ආවන කටිය මුකුත් කියන එකක් නැහැනේ. හැබැයි මේ ඩ්‍රීම් ස්ටාර් ආපු නිසා තමයි මේ කියන්නේ එහෙම. ඇත්තටම මේ ඇත්ත ඒක වැරද්දක් නැහැ මට හිතෙන විදිහට. අපි දෙරණ අය පිටින් කියන්නේ පිටින් කට්ටියට වැඩිය අපි දෙරණ ඇතුළෙම මේ අපේ දේවල් කරගන්නවා හරි ලස්සනට. දැන් ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රසන්ට් කරත් ඇක්ට් කරත් ඩාන්ස් කරත් මේ ඔක්කොටම අපේ ඩ්‍රීම් ස්ටාර් විතරක් නෙමෙයි දැන් ලිටල් ස්ටාර්ස්ලත් ඉන්නවා එහෙම රඟපාන. මේ ඉතින් මේ අලුතෙන් එන තරුවලට ඕන ඒ කියන්නේ යාලට ටැලන්ට්ස් තියෙනවා නම් ඒවට අවස්ථාව දෙන එක වැරද්දක් නෙවෙයි. දැන් දෙවෙනි නිමේ හරි ඔය ටෙලිග්‍රාම් එකක රඟපාන එකෙන් එයාලගේ ඇක්ටිං කැරිය එක නතර වෙන්නේ නැනේ. එතනින් තමයි මිනිස්සු අඳුරගන්නේ ආ මෙයාට රඟපාන්න පුළුවන්. එයා දැන් රවිනායට එහෙම මං හිතන්නේ වෝඩ්ස්ත් හම්බුණා. ඉතින් ඇත්තට මේ එයාට ඒකට කු ටැලන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අනිත් අයටත් මං කියන්නේ උදාහරණයක් අනිත් අයටත් ඒ වගේ ඇක්ට් කරන්න ටැලන්ට් එක තියෙනවා. ඉතින් ඒක දෙරණ විසින් අපිට පෙන්නලා දෙනවා මෙයාට මෙහෙම පුළුවන්. එතකොට එයාට යාගේ ඒ ජීවිතේ කියන්නේ රංගන ජීවිතේ ඉස්සරහට කරගෙන යන්න තව නිර්මාණ වලට දෙවෙනිම විතරක් නෙමෙයි මේ අරුණම තව නිර්මාණ වලට දායක වෙන්නත් ලොකු අවස්ථාවක් දෙරණ විසින් හදලා දීලා තියෙනවා. මං හිතන්නේ ඒක වැරදි කියලා. ඉතින් ඒක හොඳ අවස්ථාවක් මං හිතන්නේ අපිට ලැබෙන.
ඔබටත් ලැබෙයි හොඳ අවස්ථාවක් ඉස්සරහටනේ.
ඔව් ලැබෙයි.
යුද පිටියක උනත් හොඳම සොල්දාදුවන්ට තමයි හොඳම අභියෝග හම්බෙන්නේ. ඒ නිසා කවුරු මැදිහත් වෙලා ලෝකයා මොන චරිත සාහිතික ලියලා කෙනෙක්ගේ දක්ෂතාවලට වාරණ දාන්න ආවොත් වැටබඳින්න ආවොත් දක්ෂතාවය උත්සාහය ප්‍රබලයි නම් ඒ තැනට අනිවාර්යෙන් යනවා ලෝකයා කියන චරිතේ මොනා කිව්වා. ඒ නිසා අංජලිත් අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට එහෙම චරිතයක් බවට පත් වෙයි කියලා මොනාද අලුත් අරමුණු සඵල කරගන්න තියෙන දේවල්?
අලුත් අරමුණු කියන්නේ දැන් මේ ඩ්‍රීම් ස්ටාර්ට් එක සම්බන්ධ කරලා ගත්තොත් මේ දවස්වල මගේ ගීතවල වැඩ කටයුතු මගේ ඔරිජිනල්ස් වල වැඩ කටයුතු කෙරීගෙන යනවා. ඊට අමතරව ප්‍රසන්ට් කරන්නත් මං හරි ආසයි. මං ඒ වගේ පොඩි පොඩි ප්‍රසෙන්ටින් වැඩ ටිකකුත් කරනවා. එතකොට ඇක්ට් කරන්නත් ආරාධනා මට ලැබිලා තියෙනවා. තව ඉස්සරහට තව ලැබෙයි. ඉතින් අර හොඳ නිර්මාණ තෝරගෙන ඒවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම තමයි. හොඳට මගේ ඉගෙනීමේ වැඩ කටයුතුත් කරගෙන මගේ කලා වැඩ කටයුතුත් කරගෙන හොඳ ලස්සන ගමනක් යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.
ඔබගේ ඉගෙනීමේ අරමුණු, කලාවේ අරමුණු, ගීත ගායනය, දැන් රංගනය, ඒ වගේම තමයි දැන් නිවේදනයටත් ආසයි කිව්වා. මේ හැම දක්ෂතාවයක්ම උපනැන්විලා නිහතමානී ගමනක් යන්න අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි.